ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි වල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවී මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිතෝරන් ආදරණීය දුවේ පුතේ ඔනාදත් ඌවේ ගුරු කිතරින් පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට ගෙන එන්නටයි සූදානම. අද දවසේ පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන එන්නේ මහියංගණයේ කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරු පියාණන්.
සුබ දවසක් වේවා ආදරණීය දුවේ පුතේ. පුරවැසි අධ්‍යාපනය විශේෂ සමගින් අද මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ දෙවැනි පාඩම් ඒකකය. එනිසා අද දවසේ සාකච්ඡාව 2021 වර්ෂයේ 10 ශ්‍රේණියේ ඉගෙනලමන දුවල පුතාලටත් 2021 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරිපත් වන දරුවන්ටත් ඉතාම වැදගත් හා කාලෝචිත මාතෘකාවක් විදිහට මා මුලින්ම මේක හඳුන්වා දෙන්නට කැමතියි. දෙවැනි පාඩම් ඒකකය බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම. මේ බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියන පාඩම් ඒකකයේ තුල අපි අධ්‍යයනය කළ යුතු අනුමාත්‍රිකා හතක් අපිට දැක ගන්නට ලැබෙනවා. දරුවනි, මම පාඩම සාකච්ඡා කිරීමට මත්තෙන් ඒ අනුමාත්‍රිකා හත ඔබගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන්නම්. අංක 1 බලය විමධ්‍යගත කිරීම, අංක 2 බලය බෙදීම, අංක 3 ඒකීය රාජ්‍ය හඳුනා ගැනීම, අංක 4 සංධීය රාජ්‍ය හඳුනා ගැනීම, අංක 5 ශ්‍රී ලංකාවේ බලය බෙදා ඇති ආකාරය සහ අංක 6 ඇමරිකා එක්සත් ජනපදයේ බලය බෙදා ඇති ආකාරයත්, අංක 7 යටතේ ස්විට්සර්ලන්තයේ බලය බෙදා ඇති ආකාරයත් හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ කාරණා ඔස්සේ සාකච්ඡා කරනකොට අපේ මාතෘකාවේ ප්‍රධාන ඒකකයක් වන්නේ දරුවනේ බලයයි. මම මුලින්ම බලය කියන පිළිබඳව ඉදිරිපත් ව ඇති සරල හැඳින්වීමක් ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබෙන් යම්කිසි කෙනෙක් බලය කියන්නේ කුමක්දයි ඇසුවහොත් ඔබට දෙන්නට වෙන සරල හැඳින්වීම මේ ආකාරයට දක්වන්නට පුළුවන්. කිසියම් රාජ්‍යයක පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා එම රාජ්‍යයට ඇති හැකියාව බලය ලෙස සරලව හැඳින්විය හැකිය. දරුවනි, මේක හොඳට මතක තියාගන්න. ඔබ උත්තරයක් ලියන විට බලය යනු කුමක්දයි ඔබෙන් ඇසුවහොත් බලය යනු කිසියම් රාජ්‍යයක පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා එම රාජ්‍යයට ඇති හැකියාව බලය ලෙස හැඳින්වෙ හැක යනුවෙන් ඔබ සඳහන් කරන්නට ඕනි. අපි බලමු මේ බලයේ අවසාන හිමිකරුව වන්නේ මහ ජනතාවයි. රටක වාසය කරන ජනතාව තුළ තමයි මේ බලය තියෙන්නේ. ඒ වගේම මේ ජනතාව සතු බලය අපි පරමාධිපත්‍ය බලය විදිහටත් හඳුන්වනවා. එහෙමනම් ස්වාධිපත්‍ය බලය, එහෙම නැත්නම් පරමාධිපත්‍ය බලය කියලා කියන්නේ මේ ජනතාව සතු බලය. මෙන්න මේ බලයේ විවිධ ස්වරූප දක්නට ලැබෙනවා. මතක තියාගන්න, බලය යන සංකල්පයේ විවිධ ස්වරූප විදිහට 1 දේශපාලන බලය, 2 පරිපාලන බලය, 3 සමාජ බලය, 4 ආර්ථික බලය. මෙන්න මේ ආකාරයට ඔබ මතක තියාගත යුතු වැදගත් කාරණයක් තමයි ඔබට විභාගයේදී පිළිතුරු සපයන්නට ලැබුණොත් බලය යන සංකල්පයේ විවිධ ස්වරූප නම් කරන්නට කියලා මම මේ සාකච්ඡා කරපු කරුණු හතරින් තුනක් ඔබ සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම බලේ විමද්දිගත කිරීම යන්න කුමක්ද කියලා ඇහුවොත් බලේ විමද්දිගත කිරීම පිළිබඳව පැහැදිලි කිරීම තියෙනවා. මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකකයකට පවරා දීමේ බලේ විමද්දිගත කිරීම යනුවෙන් අදහස් කරනවා. දරුවනි මතක තියාගන්න, බලේ විමද්දිගත කිරීම යන කවරෙක්දයි ඔබෙන් ඇසුවොත් මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත පවරා දීම බලේ විමද්දිගත කිරීම යනුවෙන් අදහස් කෙරේ. ඔබ මේ උත්තරය ඉතා සරලව යම් අවස්ථාවක ඔබට පිළිතුරු සැපීමට අවශ්‍ය වුණොත් ඔබ ලිවිය යුතුයි. ඒ වගේම බලේ විමද්දිගත කිරීමේදී දක්නට ලැබෙන ලක්ෂණ කීපයක් තියෙනවා. මතක තියාගන්න දරුවනේ, වර්තමානයේ වෙනකොට මධ්‍යම ආණ්ඩුව සතු බලය ප්‍රාදේශීය මට්ටමට විමද්දිගත කරලා තියෙනවා. එහෙනම් මෙහෙම විමද්දිගත කිරීම කෙරෙහි බලපාන සාධක කීපයක් අපිට හඳුනා ගන්නට පුළුවන්. එින් එක කරුණක් විදිහට අපිට දක්වන්නට පුළුවන්, මධ්‍යම ආණ්ඩුවේ විවස්ථාදායකයේ විසින් සම්මත කරනු ලබන පනතක් මගින් තමයි මේ බලේ විමද්දිගත කිරීම සිදු කරනු ලබන්නේ. ඒ වගේම ඕනෑම අවස්ථාවක මධ්‍යම ආණ්ඩුවට හැකියාව තියෙනවා තමන් විසින් පවරන ලද බලතල නැවත වතාවක් තමන් වෙත ලබා ගැනීමට. එතකොට මෙන්න මේ ප්‍රධාන ලක්ෂණ දෙක බලේ විමද්දිගත කිරීමකදී අපිට දකින්නට ලැබෙනවා. දරුවනි, මධ්‍යම ආණ්ඩුව සතු මේ බලතල විමද්දිගත කිරීම අපිට ලෝකේ විවිධ ආකාරයෙන් සිදු කරලා තියෙන ආකාරය අපිට දැනගන්නට පුළුවන්. ඒ අතර අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකාවේ පරිපාලන රටාව විමද්දිගත කරලා තියෙන්නේ මොන ආකාරයටද කියන කාරණාව පිළිබඳව ඔබේ පෙළපොතේ තියෙනවා ඉතා පැහැදිලි සටහනක්. ජාතික මට්ටමේ බලය මෙහෙවන පුජ්‍යලයක් විදිහට අමාත්‍යංශ ලේකම්වරයා දක්වනවා. අනතුරුව ජාතික මට්ටමේ තියෙන බලතල දිස්ත්‍රික් මට්ටම දක්වා විමද්දිගත කරාට පස්සේ ඒ බලතල මෙහෙවීමේ වගකීම දිස්ත්‍රික් ලේකම්වරයාට හිමි වෙනවා. දිස්ත්‍රික් මට්ටමේ තියෙන බලතල ප්‍රාදේශීය මට්ටම දක්වා විමද්දිගත කරාට පස්සේ එකී බලතල මෙහෙවීමේ වගකීම ප්‍රාදේශීය ලේකම්තුමා වෙත පැවරෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා වෙත පවරන බලතල ග්‍රාමීය මට්ටමේ ග්‍රාම නිලධාරීවරයා විසින් ක්‍රියාත්මක කරන ආකාරයක් අපිට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ කරුණ පැහැදිලි කරේ වර්තමාන ශ්‍රී ලංකාව තුළ බලය විමද්දිගත කිරීම අපට කොයි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනද කියන කාරණය අවබෝධ කර ගැනීම සඳහා. හොඳයි ආදරණීය දරුවනි, අපි මේ මාතෘකාව තුළ අපි ඉස්සෙල්ලා කතා කරපු අපේ ඊළඟ අනුමාතෘකාව කෙරෙහි අපි අවධානය යොමු කරමු. ඒ කියන්නේ ඒකී රාජ්‍ය කියන සංකල්පය හඳුනා ගන්නට. ඒකී රාජ්‍ය කියලා කියන්නේ රටක විවස්ථාදායක, විධායක හා අධිකරණ යන බලතල එක් මධ්‍යම ආණ්ඩුවක් සතුවන සහ ක්‍රියාත්මක කරන රාජ්‍ය ඒකී රාජ්‍ය විදිහට හඳුන්වලා දෙන්නට පුළුවන්. අපි නැවත කියනවා නම් යම් රටක විවස්ථාදායක, විධායක හා අධිකරණ කටයුතු එකම රාජ්‍යයක් තුළින් නැත්නම් එක් ස්ථානයකදී ක්‍රියාවට නංවනවා නම් ඒ ඒකීය රාජ්‍යයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පිළිබඳව පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා මහාචාර්ය හර්මන් ජේ ෆයිනර් කියන දේශපාලන විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මතක තියාගන්න දරුවනේ, සෑම ආකාරයකම අධිකාරී බලය එක් මධ්‍යම ආයතනයක් තුළ ඒකරාශී වී තිබේ නම් ඒ ඒකී රාජ්‍ය වන බව මෙතුමා ප්‍රකාශ කරලා තියෙනවා. මහාචාර්ය ආමන්ජේ ෆයිනර් මහත්මයා ඒකී රාජ්‍ය විග්‍රහ කරලා තියෙන මෙන්න මේ ආකාරයට, සෑම ආකාරයකම අධිකාරී බලය එක් මධ්‍යම ආයතනයක් තුළ ඒකරාශී වී තිබේ නම් ඒ ඒකී රාජ්‍යයක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. නැත්නම් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. අපි ඒකී රාජ්‍ය කියන සංකල්පය හඳුනා ගැනීමෙන් පස්සේ අපි අවධානය යොමු කරමු මේ ඒකී රාජ්‍යක දක්නට ලැබෙන ලක්ෂණ හඳුනා ගන්නට. විශේෂයෙන්ම ලක්ෂණ කීපයක් දකින්නට ලැබෙනවා. ඒ අතර ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කියන බලතල එක් මධ්‍යම ආණ්ඩුවකින් පමණයි ක්‍රියාවට නැංවෙන්නේ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුව සතු පරිපාලන බලතල පමණක් ප්‍රාදේශීය පාලන ඒකක වෙත විමධිගත කිරීමක් දක්නට ලැබෙනවා. තවද මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක විමධිගත කරන ලද පරිපාලන බලතල නැවත පවරා ගැනීමේ හැකියාව දක්නට ලැබෙනවා. මෙන්න මේ ආකාරයට ඒකී රාජ්‍යයක දකින්න ලැබෙන ලක්ෂණ තුනක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. දනෝනි, ඔබෙන් යම් හේකින් ඔබ දැනගත යුතු වැදගත්ම තවත් කාරණයක් තමයි නූතන ලෝකයේ දක්නට ලැබෙන ඒකී ආණ්ඩුක්‍රම ක්‍රියාත්මක රාජ්‍යන්ට උදාහරණ මොනවද කියන කාරණය. එහෙම නැත්නම් ඒකීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන් දෙකක් නම් කරන්න කියලා කිව්වොත් අපිට පුළුවන් නම් කරන්නට ශ්‍රී ලංකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය. අපි වෙන විදියකින් කියමු දරුවනි, ශ්‍රී ලංකාව තුල, මහා බ්‍රිතාන්‍ය තුල, එහෙම නැත්නම් ප්‍රංශය තුල ක්‍රියාත්මක වෙන්නේ ඒකීය රාජ්‍ය ක්‍රමයක්. එහෙම නැත්නම් ඒකීය රාජ්‍යයන් තමයි උදාහරණ තමයි මෙන්න මේ රාජ්‍යයන්. හොඳයි දරුවනි, අපි ඒකී රාජ්‍යයක ලක්ෂණ හඳුනාගත්තා. අනතුරුව ඒකීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන්ට උදාහරණ හඳුනාගත්තා. එහෙමනම් අපි ඊළඟ අනුමාතෘකාව කෙරෙහි අපේ අවධානය යොමු කරමු. ඊළඟ අනුමාතෘකාව වෙන්නේ බලය බෙදා හැරීම. මතක තියාගන්න, බලය බෙදා හැරීම. මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරා දීම බලය බෙදා හැරීම ලෙස හඳුන්වනු ලැබේ. එමනම් බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදා හැරීම කියලා කියන්නේ එකක් නොව දෙකක්. එනිසා මේ දෙක පිළිබඳව දුවේ පුතේ ඉතා පැහැදිලි කිරීම ඉතා නිවැරදිව දක්නට ලැබෙනවා. ඒ දෙක නොඑක් අවස්ථාවල දරුවෝ අතින් වරදින ප්‍රවණතාවයක් තියෙනවා. එනිසා ඔබ හොඳට මතක තියාගන්න ඕනේ බලය බෙදා හැරීම කියන්නේ මොකක්ද, බලය විමධ්‍යගත කිරීම කියන්නේ මොකක්ද කියන එක. ඒ එකක් නොව දෙකක් බව මතක තියාගන්න. මම නැවතත් ඔබට කියන්නම්, බලය බෙදා හැරීම කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ප්‍රාදේශීය ආණ්ඩු ඒකක වෙත පවරා දීමයි. එහෙමනම් මෙන්න මේ ආකාරයට නූතන රාජ්‍යවල බලය බෙදා හැරීමට බලපාන ප්‍රධාන සාධක කීපයක්, එහෙම නැත්නම් හේතු කීපයක් තියෙනවා. ඒ අතර පළවෙනි හේතුව විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන් විවිධත්වය තුළ එක්සත්කම ගොඩනගා ගැනීම. ඔබ දන්නවා වර්තමානය වෙනකොට රාජ්‍යයන් නොයෙකුත් ජන වර්ග, ඒ වගේම එක් රාජ්‍යයක් තුළ විවිධ ආගම්, ඒ වගේම විවිධ භාෂා කතා කරන සම්පත් බෙදියා මේ විෂමතා තියෙන නොයෙකුත් ආකාරයේ විවිධත්වයන් එක් රාජ්‍යයක් තුළ, එහෙම නැත්නම් කුඩා කුඩා රාජ්‍ය තුළ දක්නට ලැබෙනවා. මෙන්න මේ හේතු කාරණා පදනම් කොටගෙන වර්තමානීය වන විට ඒ විවිධත්වයේ තුළම එක්සත් බව ගොඩනගා ගැනීම අරමුණු කරගෙන නූතන රාජ්‍යවල බලය බෙදා හැරීමට සිදු වෙලා තියෙනවා. අංක දෙක විදිහට හඳුනා ගන්නට පුළුවන්. එක, මධ්‍යස්ථානයක සිට පාලන කටයුතු සිදු කිරීමට ඇති අපහසුතාවය. ලෝකේ විශාල භූමියෙන් විශාල රාජ්‍යයන් තියෙනවා. මේ රාජ්‍යයන් එක ස්ථානයක ඉඳලා කඩිනමින් පාලන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වෙනවා. මෙන්න මේ දුෂ්කරතාවය මගහරවා ගැනීම සඳහා මේගොල්ලෝ මොකද කරන්නේ? තමන්ගේ පාලන කටයුතු පහසු කර ගැනීම සඳහා බලය බෙදා හැරීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණා විදිහට මම ඉදිරිපත් කරන්නට කැමතියි, ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා කුඩා කුඩා රාජ්‍යයන් තිබිලා මෙන්න මේ කුඩා කුඩා රාජ්‍යයන්, එහෙම නැත්නම් කුඩා කුඩා ප්‍රාන්ත විශාල ප්‍රමාණයක් එකට ඒකරාශී වෙනවා ඔවුන්ගේ ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා. උදාහරණ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ මුල් අවස්ථාවේ කුඩා කුඩා ප්‍රාන්ත රාජ්‍ය 13ක් දක්නට ලැබුණි. හැබැයි මේ ප්‍රාන්ත 13 එකට එකතු කරලා ශක්තිමත් ඇමරිකාවක් ගොඩනගා ගත්තා. අද වෙනකොට හොඳ ජාතික ආරක්ෂාවක් ඔවුන් ගොඩනගා ගැනීමට ඒ නිසා කටයුතු ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම ජර්මනිය ගොඩනගා ගැනීමෙදී ආරම්භක අවස්ථාවේ කුඩා කුඩා රාජ්‍ය 350කට වැඩි ප්‍රමාණයක් තිබුණා. මේ කුඩා කුඩා රාජ්‍ය 350කට වැඩි ප්‍රමාණය එකට එකතු කරලා තමයි ජර්මනිය ගොඩනගා ගත්තේ. එහෙනම් මේ උදාහරණ දෙකෙන් වඩා පැහැදිලි වෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වර්තමානයේ වෙනකොට රාජ්‍යයන් බලය බෙදාහැරීමේ කටයුතු දරුවනේ මෙන්න මේ ආකාරයට නූතන රාජ්‍යවල බලය බෙද ඇති ආකාරය අපි සාකච්ඡා කරා. එහෙමනම් අපි අවධානය යොමු කරමු සංධීය රාජ්‍ය සංකල්පය පිළිබඳව. අපි මුලින්ම සංධීය රාජ්‍යයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගනිමු. මේ සඳහාත් ඇති සරල පැහැදිලි කිරීමක් අපි හඳුනා ගනිමු. එහෙමනම් මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින්ම ප්‍රාදේශීය පාලනයකක වෙත පවරලා තියෙනවා නම් අන්න ඒ සංධීය රාජ්‍යයක් විදිහට දක්වන්නට පුළුවන්. මං දරුවන්ට නැවතත් ඒක පැහැදිලි කරන්නම්. මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ කියන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ප්‍රාදේශීය පාලනයකක වෙත පවරලා තියෙනවා නම් අන්න ඒ සංධීය රාජ්‍ය විදිහට දක්වන්නට පුළුවන්. මේ රාජ්‍ය බලය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදී තිබීමක් සංධීය රාජ්‍යවල දක්නට ලැබෙන මූලික ලක්ෂණයක්. මොකද ඒකී රාජ්‍යක වගේ එක් ස්ථානයක නෙවෙයි මධ්‍යම ආණ්ඩුවේ බලතල යම් කොටසකුත් ප්‍රාදේශීය ආණ්ඩුවල තවත් කොටසකුත් දක්නට ලැබෙනවා. මේක සංධීය රාජ්‍යයක් තුළ දක්න ලැබෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම සංධීය රාජ්‍යයක මධ්‍යම හා ප්‍රාන්ත වශයෙන් බල මධ්‍යස්ථාන වර්ග දෙකක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ සංධීය රාජ්‍යවල මධ්‍යම ආණ්ඩුවේ බලතල එකල එකම තැනක දකින්නත් ලැබෙනවා. ප්‍රාන්ත වශයෙන් ගත්කල ප්‍රාන්ත මධ්‍යස්ථානවල තවත් බලතල ලේඛනයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ සංධීය රාජ්‍යක දින තවත් ඉතා වැදගත් ලක්ෂණයක් තමයි මධ්‍යම හා ප්‍රාන්ත වශයෙන් බලයේ බෙදී තීමක් දක්නට ලැබීම. අපි ඊළඟට හඳුනා ගනිමු මෙන්න මේ සංධීය රාජ්‍යක දකින්න තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා. විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රමය සංධීයයි නම් ඒ රාජ්‍ය තුල පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙන්නට ඕනි. එහෙනම් අංක 1 තමයි සංධීය රාජ්‍යක තියෙන ලක්ෂණ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම. ඒ වගේම මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව සතු බලතල ඉතා පැහැදිලිව ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන්නට ඕන. මොකද නැත්තම් පාලන කටයුතු පවත්වාගෙන යාම තුලදී මෙන්න මේ රාජ්‍යයන් තමන්ට හිමිලා තියෙන බලතල සම්බන්ධව ගැටලුකාරී අවස්ථා පැන නගින්නට පුළුවන්. මේ කාරණාව නිසාම මධ්‍යම ආණ්ඩුවේ හිමි බලතල මොනවද, ප්‍රාන්ත ආණ්ඩුවේ සතු බලතල මොනවද කියන එක ව්‍යවස්ථාවේම පැහැදිලිව සඳහන් වෙලා තියෙන්නට ඕනේ. තුන්වෙනි කාරණේ තමයි ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලයක් අවශ්‍ය වෙනවා. මේ නිසා ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළ අධිකරණ ආයතනයකට තමයි මේගොල්ලෝ පවරලා තියෙන්නේ. මොකද මේ බලතල බෙදා වෙන් කිරීමේදී මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර යම් ආකාරයකට ව්‍යවස්ථානුකූල නැත්නම් ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නැගුණොත් ඒක නිරාකරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විදිහට තමයි මේක දක්නට දක්වලා තියෙන්නේ. එහෙනම් මම මෙතනදී ඔබට පැහැදිලි කරන්න උත්සාහ දැරුවේ දරුවනේ සංධීය රාජ්‍යයක දක්නට ලැබෙන ලක්ෂණ මං ඉතාමත්ම සාරාංශ කරලා ඒ කරුණු තුන නැවත වතාවක් කියන්නම්. සංධීය රාජ්‍යයක දක්නට ලැබෙන ලක්ෂණ තුනක් නම් කරන්න කිව්වොත්, එක ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම, දෙක මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව සතු බලතල පැහැදිලිව ව්‍යවස්ථාව තුළ සඳහන් වීම, තුන ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළ අධිකරණයකට පැවරීම. මෙන්න මේ විදිහට අපි උත්තරයක් ලියනකොට බොහෝ දුරට පුරවැසි අධ්‍යාපන විෂයෙහි කරුණු දැක්වීමක් තමයි අපිට විභාගයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉතා පැහැදිලි සහ නිරවුල්ව කරුණු ඉදිරිපත් කිරීමට අපිට හැකියාව තියෙන්නට ඕනේ. දරුවනි, මෙන්න මේ සංධීය රාජ්‍යයක සාර්ථක පැවැත්ම සඳහාත් තියෙන්න ඕනි මූලික ගුණාංග කීපයක් තියෙනවා. කියන්නේ රටක් සංධීයයි නම් ඒ සංධීය රාජ්‍ය සාර්ථකව පවත්වාගෙන යන්නට නම් මෙන්න මේ ගුණාංග තිබෙන එක ඉතාම වැදගත්. මම ගුණාංග තුනක් මෙහිදී ඉදිරිපත් කරන්නම්. අංක එක තමයි ඒ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම ඒ රට කටයුතු කරන්නට ඕනේ. එහෙම නොවුනොත් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර යම් යම් ආරවුල් නිරන්තර පැන නගින්නට ගියොත් ඒ රටේ යම්කිසි දේශපාලනමය අරාජිකත්වයක් නිර්මාණය වෙන්න එක හේතුපාදක වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කරුණ විදිහට සියලු ජන කොටස් පොදු හැඟීමකින් යුක්තව කටයුතු කරන්නට ඕනේ. රටක් විදිහට, එහෙම නැත්නම් ජාතියක් විදිහට මේ අපි මේ රාජ්‍ය තුල වෙසෙන ජනතාව විදිහට සියලුම දෙනා තමන් පොදු හැඟීමෙන් කටයුතු කරනවා නම් සංධීය රාජ්‍යයක් සාර්ථක පවත්වාගෙන යනවා කියලා අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. තුන්වෙනි කාරණා විදිහට මම ඉදිරිපත් කරන්නම් මූල්‍යමය සම්පත් බෙදා හැරීමේදී ඒවා සාධාරණ ලෙස ප්‍රාන්ත ආණ්ඩුවෙත ලබලා දෙන්නට ඕනේ. පිටුම් එක මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු 10ක් තියෙනවා කියලා. එහෙමනම් මේ මධ්‍යම ආණ්ඩුව විසින් බෙදා දෙන ලබන මූල්‍යමය සම්පත් අපි අර උදාහරණයක් විදිහට ගත්ත ප්‍රාන්ත රාජ්‍ය 10 වෙතම යම් සාධාරණමය ආකාරයකට බෙදා දෙන්නට ඕනේ. එසේ නොවුනොත් ඕනෝන් අතර ගැටලු පැන නැගීමේ අවස්ථාව වැඩි. ඒවා ගැටලුකාරී අවස්ථාවලට මුල පුරන්නක් විදිහට අපට පෙන්න දෙන්නට පුළුවන්. මේ වර්තමානයේ වන විට ලෝකයේ සංධීය ආණ්ඩුක්‍රම පවතින රටවල් කීපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ අතර වැදගත්ම රාජ්‍යයන් තුනක් මම ඉදිරිපත් කරන්නම්. ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව. මෙන්න මේ රාජ්‍යවල වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ සංධීය ආණ්ඩුක්‍රමයක්. ඔබෙන් යම් කිසි අවස්ථාවක ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ ආකාරයට සංධීය ආණ්ඩුක්‍රම පවතින රාජ්‍යයන් තුනක් නම් කරන්නට කියලා කිව්වොත් ඔබ මතක තියාගන්නට ඕනේ ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව. මෙන්න මේ රාජ්‍යයන් ඉතා නිවැරදිව සඳහන් කරන්නට. ඒ වගේම ලෝකයේ මෙන්න මේ සංධීය ආණ්ඩුක්‍රම පැවතීම ඉතාමත්ම යහපත් ලක්ෂණ කීපයක් ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ සංධීය ආණ්ඩුක්‍රම ඒකී ආණ්ඩුක්‍රම වලට වඩා ඉතාම යහපත්ම ලක්ෂණ කීපයක් ඒ තුල දකින්න ලැබෙනවා. උදාහරණ විදිහට ගන්නට පුළුවන් එකෙන් අංක 1 විවිධත්වය තුල පොදු ජාතිකත්වයක් ගොඩනගාගත හැකි වීම. රටක් විදිහට රටේ සිටින විවිධ ජන වර්ග, විවිධ ආගමික කණ්ඩායම්, විවිධ කුල ගෝත්‍ර මේ ඕනෑම විවිධත්වයක් හැබැයි පොදු ජාතිකත්වයකින් පොදු හැඟීමකින් රට තුල ගොඩනගා ගන්නට මෙන්න මේ සංධීය ආණ්ඩුකම ඉතා වැදගත් වෙලා තියෙනවා. මේක මේ ලක්ෂණය සංධීය ආණ්ඩුකමේක යහපත් ලක්ෂණයක් විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි භූමි ප්‍රමාණයේ විශාල රාජ්‍යවල පරිපාලන තීන්දුව ගැනීමේ පහසුවක් තියෙනවා. විශාල භූමි ප්‍රමාණයක් තියෙන රාජ්‍යවල ආණ්ඩුකම ව්‍යවස්ථාව සංධීය නම් නැත්තම් සංධීය ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් මේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට ඒ සම්බන්ධව තීන්දුව තීරණ ගැනීම පාලක පන්තියට ඉතාමත්ම පහසු කාර්යභාරයක් බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව ශක්තිමත් වෙනවා. තුන්වෙනි කාරණය තමයි සංධීය රාජ්‍යවල දකින්න ලැබෙන යහපත් ලක්ෂණ විදිහට මේක ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව ධමත්ම ශක්තිමත් වීමක් මේ තුළ දක්නට ලැබෙනවා. මේවායේ පාලකීන්ට තම අභිමතය පරිදි නොයෙකුත් ආකාරයේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මොකද බලය එක් ස්ථානයක නෙමෙයි ඒක රාශි වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර දක්නට ලැබෙන නිසා. අපි මේ සංධීය ආණ්ඩුකම වල යහපත් ලක්ෂණ හඳුනාගත්තා වගේම මේ සංධීය ආණ්ඩුකම තුල දක්නට ලැබෙන මේ දුර්වලතා එහෙම නැත්නම් අයහපත් ලක්ෂණත් නැතුවම නෙමෙයි අපි මෙහිදී ඒ සංධිය ආණුගමවල දක්නට ලැබෙන අයහපත් ලක්ෂණ කීපයක් හඳුනා ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. අංක 1 මධ්‍යම ආණ්ඩුවෙන් ප්‍රාන්ත ආණ්ඩු වෙන්ව යාමට උත්සාහ ගන්නවා. නිරන්තරයෙන්ම මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට කටයුතු කරන ගමන් යම්කිසි ආකාරයක පුංචි හේතු කාරණාවක් නිසා වෙන්නට පුළුවන්. ඔවුන් උත්සාහ දරනවා ප්‍රාන්ත රාජ්‍යයන් වෙනම රාජ්‍යයක් විදිහට නිර්මාණය වෙන්න. වෙනමම රාජ්‍යයක් විදිහට ලෝකෙ ඉදිරියේ පෙනී සිටින්නට. ඒක මේ සංධිය රාජ්‍යයක් තුළ දක්නට ලැබෙන අයහපත් ලක්ෂණයක් විදිහට පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුවට ලැබී ඇති බලතලවලට අනුව ඔවුන් තෘප්තිමත් වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල මේ සංධිය ආණ්ඩුකමවල වැඩි බලතල ප්‍රමාණයක් නැත්තම් විශාල බලතල ප්‍රමාණයක් ඒකරාශී කරගෙන තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට. මේ හේතුව නිසා ප්‍රාන්ත ආණ්ඩුවල සිටින පාලකීන් ඔවුන්ට ලැබිලා තියෙන බලතල පිළිබඳව ඔවුන් තෘප්තිමත් වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉතාමත්ම අපහසුයි. මේක ප්‍රමාද වීමක් දක්නට ලැබෙනවා. මොකද යම් ආකාරයක සංධිය රාජ්‍යයක ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ව්‍යවස්ථා සංශෝධනය කිරීමකට අවශ්‍ය වුණොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග එක් ස්ථානයකින් නෙමෙයි. එක් අවස්ථාවක මධ්‍යම ආණ්ඩුවේ සම්මත වෙන්න ඕනි. තවත් අවස්ථාවක ප්‍රාන්ත ආණ්ඩුවල කැමැත්ත ලබා ගන්නට ඕනි. මෙන්න මේ වාගේ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව දිගු කාලීන ප්‍රමාද වීමක් දක්නට ලැබෙනවා. මේවා මේ සංධිය ආණුකමවල අයහපත් ලක්ෂණ විදිහට හඳුන්වලා දීලා තියෙනවා. එහෙම නැත්නම් පෙන්වලා දීලා තියෙනවා. දරුවනේ මම ඔබ සමග මේ දක්වා මේ කතා කරගෙන ආපු කරුණු ආශ්‍රය කරගෙන නැත්නම් කරුණු හේතු කොටගෙන මම ඔබට ඉදිරිපත් කරන්නට කැමති මේ විෂය නිර්දේශයේ යටතේ 2018 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි අධ්‍යාපන විෂයේ ප්‍රශ්න පත්‍රයේ මේ අපි කතා කරන මාතෘකාව ආශ්‍රයෙන් වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම හිතනවා ඔබ මේ වෙනකොට ඇත්තටම මේ කාරණාවලට හොඳට සවන් දුන්නා නම් මම මේ අහන ප්‍රශ්න වලට ඔබට පිළිතුරු සපයන්නට පුළුවන් වේවි කියලා. අපස සාමාන්‍ය පෙළ 2018 දෙසැම්බර් පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ 2 ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නය මෙන්න මේ ආකාරයට කොටස් 3කින් දක්වලා තියෙනවා. ඒ සඳහා ලකුණු 10ක් දරුවෙකුට උපයා ගන්නට පුළුවන්. බලන්න මොනතරම් ලේසිද කියලා මේ ප්‍රශ්නේ. රාජ්‍යයක බලය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා ගැනීම සංධිය රාජ්‍ය නම් වේ. අංක 1 සංධිය ආණ්ඩුකම් පවතින රටවල් දෙකක් නම් කරන්න. බලන්න ලකුණු 2ක් ගන්නට පුළුවන්. මම ඉස්සෙල්ලා ඔබට කතා කරා සංධිය ආණ්ඩුකම් පවතින රාජ්‍යයන් 3ක් නම් කරන්න කියලා. ඒ අවස්ථාවේ මම කිව්වා ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව. එහෙමනම් අපිට තියෙන්නේ මේ ලකුණු 2 ගන්න මෙන්න මේ රාජ්‍යයන් 3ෙන් රාජ්‍යයන් 2ක් නම් කරන එක. ඒ වගේම දෙවෙනි කොටස සංධිය ආණ්ඩුක්‍රමයක් ඇතිවීමට බලපාන කරුණු 3ක් දක්වන්න. බලන්න දරුවනේ කරුණු 3යි මේකට ලියන්න ඕනේ. ලොකු පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. කරුණු 3ක් ලියනකොට ඉතාම පහසුවෙන් ලකුණු 3ක් උපයා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම 3වෙනි කොටස සංධිය ආණ්ඩුක්‍රමයක අයහපත් ලක්ෂණ 3ක් සඳහන් කර ඉන් එකක් විස්තර කරන්න කියලා තියෙන්නේ. එහෙමනම් මම මේ මොහොතකට පෙර ඔබ සමග සාකච්ඡා කරා සංධිය ආණ්ඩුක්‍රමයක දක්නට ලැබෙන අයහපත් ලක්ෂණ 3ක් මේ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන්නේ. සංධිය ආණ්ඩුක්‍රමයක අයහපත් ලක්ෂණ 3ක් සඳහන් කර ඉන් එකක් විස්තර කරන්න. එතකොට දුවේ පුතේ ඔබ සංධිය ආණ්ඩුක්‍රමයක අයහපත් ලක්ෂණ 3 සටහන් කරා නම් ඔබට එතන ලකුණු 3ක් ලැබෙනවා. එක කරුණක් පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබට ලබා ගන්න සිද්ධ වෙන්නේ ලකුණු 2යි. මෙතනදී මේ මාතෘකාව තුළ 5 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයට ඔබ පිළිතුරු සැපයුවා නම් ලකුණු 10ක් මේකෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ පාඩම් කරන අවස්ථාවේදී මේ කරුණු සාකච්ඡා කරන අවස්ථාවලදී මේ කරුණු දෙක තුන ආදි වශයෙන් ඉදිරිපත් කරන ඒවා චුට්ටක් ඔබේ මතකයේ තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවනි, මෙන්න මේ ආකාරයට අපි මේ විෂය කරුණු හදාරන ගමන් විභාගයේදී පසුගිය වර්ෂවල අසන ලද ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරනකොට මම ඉදන ඔබට වැදගත් යයි හිතෙන්නට පුළුවන්. මේකට පාඩම තුල සවන් දීගෙන ඉන්න ගමන් මම මේ කතා කරන කරුණු දල වශයෙන් හරි සටහන් කර ගැනීම හොඳයි කියලා. ඉතින් මම මේ දක්වා ඔබ සමග සාකච්ඡා කරේ බලය විමධ්‍යගත කිරීම සහ බලය බෙදා හැරීම, ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය කියන කාරණා සම්බන්ධව. දැන් මේ ශ්‍රී ලංකාවේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කරීමට ගත් උත්සාහයන් හා ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමට ගත් උත්සාහයන් මොනවාද කියලා අපි හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ අනුව මම මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නට කැමතියි ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ ඉතිහාසය. මොකක්ද ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේ ඉතිහාසය? මේ ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම අද ඊයේ පමණක් නොව මේක ඈත අතීතයේ රාජධානි යුගයේ දක්වා විහිදුණු කතා පුවතක්. උදාහරණ විදියට අනුරාධපුර යුගයේ තුල අනුරාධපුර රාජධානිය තුල කටයුතු කළපු පණ්ඩුකාභය රජතුමා ගම් පාලනය කිරීම සඳහා ගම් බහර එමෙ නැත්තම් ගාමිණි වැනි නිලධාරීන් පත් කරලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ අනුරාධපුර යුගයේ තුලද ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමක් ඇති බවයි. ඒ වගේම පොළොන්නරු යුගයේ තුල දක්නට ලැබුණු මහා පරාක්‍රමබාහු රජතුමාත් ප්‍රාදේශීය පාලකයන් පත් කරලා ඔවුන්ට පාලන බලතල ලැබලා දුන්න බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. එහෙමනම් මේනුත් අපිට වඩාත්ම ගම්මිමාන වන කාරණයක් වෙන්නේ අනුරාධපුර රාජධානිය වගේම පොළොන්නරු රාජධානිය තුලත් ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමක් දක්නට ලැබෙන ආකාරයයි. එන් අනතුරුව මේ අපේ රට යුරෝපා ජාතීන් විසින් පාලනය කරනු ලැබුවා. යුරෝපා ජාතීන් අතරින් බ්‍රිතාන්‍යයන් ගත් කල බ්‍රිතාන්‍ය ජාතීන්ගේ පාලන සමය තුල, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමේ පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා රෙසිඩන්ට්වරයෙකු පත් කළා තියෙනවා. එහෙනම් මෙන්න මේ 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවේ පළාත් මට්ටමේ රෙසිඩන්ට්වරයෙකු පත් කිරීමෙන් අපිට පැහැදිලි වෙන්නේ බ්‍රිතාන්‍යයන්ද ශ්‍රී ලංකාවට පැමිණි යුගයේ මෙරට පාලන කටයුතු පවත්වාගෙන යාමේදී බලය විමධ්‍යගත කිරීම සඳහා නොඑක් ආකාරයේ කටයුතු කර ඇති බවක්. ඉන් අනතුරුව ක්‍රිස්තු වර්ෂ 1865 දී මහානගර සභා ආඥාපනත සම්මත කර ගැනීමෙන් වර්ෂ 1865 දී කොළඹ මහානගර සභාව ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 1866 දී මහනුවර මහානගර සභාව ස්ථාපිත කරලා තියෙනවා. මෙන්න මේ කොළඹ මහානගර සභාව මහනුවර මහානගර සභාව ස්ථාපිත කරමින් මොන් මේ ක්‍රමවේද ඔස්සේද සිදු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමක්. එයින් සෑහීමකටපත් වෙන්නේ නැතුව මේ අය ක්‍රිස්තු වර්ෂ 1871 දී ගම් සභා ක්‍රමය නැවත ස්ථාපිත කළා. අපි දන්නවා ශ්‍රී ලංකාවේ පැරණි පාලන ක්‍රමයක් විදිහට පැවති ගම් සභා ක්‍රමයක් මේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීනුත් ක්‍රිස්තු වර්ෂ 1871 දී අපේ රටේ අර අභාවයට ගිය ගම් සභා ක්‍රමය නැවත වතාවක් ස්ථාපිත කරමින් මෙන්න මේ ගම් සභාවලට මෙන්න මේ ආකාරයේ කටයුතු කිරීමේ බලය පවරලා තියෙනවා. ඒතර වැදගත් කාරණයක් තමයි දරුවනි ඔබ අවධානය යොමු කරන්නට ඕනේ අතීත ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීමේදී 1871 දී ගම් සභා ක්‍රමය නැවත ස්ථාපිත කරමින් මේ ගම් සභාවලට පවරන ලද බලතල මොනවද කියලා හෙවුවොත් අපිට පෙන්වා දෙන්නට පුළුවන්. 1. ගම්වල පැන නගින සුළු ආරවුල් විසඳීම. 2. ගොවිතැන් හා වාරි මාර්ග කටයුතු පිළිබඳව ගැටලු විසඳීම. 3. කාරණේ විදියට සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම ආදී මෙන්න මේ ගම් සභාවලට පවරලා තියෙනවා. ග්‍රාමීය මට්ටමේ ජනතාව මුහුණ දෙන නොඑක් ආකාරයේ දුම් කම් කටලු විසඳීම සඳහා නැත්නම් ගැටලු සහ ඒවාට විසඳුම් සම්පාදනය කිරීමේ බලය මේ ගම් සභා ක්‍රමයේ වෙත ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු වංශ 1940 දී නගර සභා පිහිටවීම හරහා බ්‍රිතාන්‍ය පාලන සමය තුල මෙරට බලය විමර්ධකිත කිරීමක් දකින්න ලැබෙනවා. එතකොට මේ ආකාරයෙන් බ්‍රිතාන්‍යයන් පාලනය කරපු මුල් පාලන සමයේ ඊට පෙර පැවති රාජධානී සමයේ ලාංකික ඉතිහාසය තුළ බලය විමර්ධකිත කිරීමක් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ආදරණීය දුවේ පුතේ, ඉන් පස්සේ අපි අපේ අවධානය යොමු කරමු නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ බලය විමර්ධකිත කිරීම සඳහා උත්සාහගත් අවස්ථා මොනවාද කියලා හඳුනා ගැනීමට. විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 1973 බලය විමර්ධකිත කිරීම සඳහා දේශපාලන අධිකාරී ක්‍රමයක් ස්ථාපිත කරා. මම ඒක නැවත කියන්නම්. 1973 බලය විමර්ධකිත කිරීම සඳහා දේශපාලන අධිකාරී ක්‍රමයක් ස්ථාපිත කරා. ඒ විතරක් නෙමෙයි, ක්‍රිස්තු වර්ෂ 1980 දී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රියාත්මක කිරීම, 1981 දී ප්‍රාදේශීය මණ්ඩල ග්‍රාමෝද මණ්ඩල ක්‍රියාත්මක කිරීම, 1987 දී ප්‍රාදේශීය සභා පිහිටුවීම, මෙන්න මේ කියන කාරණා මගින් උත්සාහ දැරුවේ ශ්‍රී ලංකාවේ බලය විමර්ධකිත කිරීම සඳහා. දරුවනි, මම මේ සාකච්ඡා කරපු කරුණු ඇසුරින් ඔබ ඉතාමත්ම මතක තියාගත යුතු සහ පැහැදිලි කරගත යුතු කාරණයක් තමයි බ්‍රිතාන්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකාවේ බලය විමර්ධකිත කිරීම සඳහා ගත් අවස්ථා නැත්නම් ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා ඇහුවොත් නිදහසට පෙර අවස්ථා අපි සටහන් කරන්නට ඕනේ. ඒ වගේම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලය විමර්ධකිත කිරීම සඳහා ගත් උත්සාහයන් මොනවද කිව්වොත් මෙන්න මේ අපි කතා කරපු දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශීය මණ්ඩල හා ග්‍රාමෝද මණ්ඩල ක්‍රියාත්මක කිරීම, ප්‍රාදේශ සභා පිහිටුවීම වැනි මතකාලීන කාරණා දක්වන්නට ඕනේ. අපි මෙතෙක් අපේ අවධානය යොමු කරේ බලය විමර්ධකිත කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ කටයුතු කරපු ආකාරයන් හඳුනා ගැනීම සඳහා. එහෙමනම් මම දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීම සම්බන්ධව ගත් උත්සාහගත් අවස්ථා මොනවද කියලා ඔබ සමග සාකච්ඡා කරන්නට. පළමුවෙන්ම 1926 දින් SWRD බණ්ඩාරනායක මහත්මයා විසින් උඩරට ප්‍රදේශ සඳහා සංධීය රාජ්‍යයක් ලබා දීමට පිළිබඳව අදහස් දැක්වුවා. මේක තමයි අපේ බලේ බෙදා හැරීම සම්බන්ධව ලාංකික ඉතිහාසයේ වැදගත් යෝජනාවක් විදිහට දකින්න ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මෙතුමා 1957 දිනුත් SWRD බණ්ඩාරනායක මහත්මියත් ඒ වගේම SJB චෙල්වනායගෙන් මහත්මියත් අතර ඇති කරගත්තා යම් ගිවිසුමක්. මෙන්න මේ ගිවිසුම අපි හඳුන්වන්නේ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම විදිහට. මෙතුලින් මේගොල්ලෝ බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකාවේ බලය බෙදහැරීම සඳහා. පස්සේ ක්‍රිස්තු වර්ෂ 1965 දී ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමත් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. හැබැයි මේ එක අවස්ථාවකදීවත් මේ පාලකයන්ට මේ උත්සාහගත අවස්ථා අනුව ශ්‍රී ලංකාවේ බලය බෙදහැරීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මේ හා සම්බන්ධව විවිධ ගැටලුකාරී අවස්ථාවන් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ මතුවන නිසා ඔවුන්ගේ ඒ කරුණු යෝජනාවලීන් බවට පමණක් සීමා වුණා. අනතුරුව 1978 ආණුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් ලංකාවේ පළාත් සභා හඳුන්වලා දෙනවා. මෙන්න මේ පළාත් සභා හරහා ලංකාවේ බලය පළාත් මට්ටමේ බෙදහැරීමක් දක්නට ලැබෙනවා. ඒක ඉතාමත් අපහසු ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔවුන් සම්මත කරගෙන ක්‍රියාවට නංවනු ලබනවා. ඒ අනුව අද වන විට පළාත් මට්ටමේ පළාත් සභා දක්නට ලැබෙනවා. අපි එහෙමනම් මෙන්න මේ ආකාරයට ශ්‍රී ලංකාවේ බලය බෙදහැරීම සඳහාගත් උත්සාහවලින් වැදගත් අවස්ථාවක් විදිහට 78 අංකුම අවස්ථාවේ 13 වන සංශෝධනය මගින් හඳුන්වලා දෙන ලද පළාත් සභා සම්බන්ධව අපි අවධානය යොමු කරමු. මේ පළාත් සභාවක දක්නට ලැබෙන ආයතනික ව්‍යුහයක් තියෙනවා. එහෙමනම් අපි බලමු පළාත් සභාවක ඉන්න පාර්ශවයන්, එහෙම නැත්නම් ඒ නිලධාරී ප්‍රධාන නිල අංශ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. මේ ආණ්ඩුකාරවරයා යටතේ මහ ඇමතිවරයෙක් ඉන්නවා. මහ ඇමතිවරයාට පහතින් අමාත්‍ය මණ්ඩලයේ සිව් දෙනෙකුත්, මේ අමාත්‍ය මණ්ඩලයේ යටතේ පළාත් සභාව, පළාත් සභාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා, ආණ්ඩු පක්ෂය හා විපක්ෂය වශයෙන්. මෙන්න මේ විදිහට තමයි පළාත් සභාවක ආයතනික ව්‍යුහය සකස් වෙලා තියෙන්නේ. ඉහළ මට්ටමේ කටයුතු කරන ආණ්ඩුකාරවරයෙකුත්, ඔහු යටතේ මහ ඇමතිවරේ, මහ ඇමතිවරයා සහ තවත් සෙසු අමාත්‍යවරු 4 දෙනෙකුත්, ඒ එකතුවම ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය විදිහට පළාත් සභාවක ප්‍රධාන ව්‍යුහය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි එහෙමනම් මීළඟට අවධානය යොමු කරමු මේ පළාත් ආණ්ඩුකාරවරයා පිළිබඳව කරුණු කීපයක් අධ්‍යයනය කරන්නට. මේ හැම පළාත් සභාවකම ආණ්ඩුකාර කියන ධූරය දකින්නට ලැබෙනවා. මේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාම. එතකොට මේ පළාත් ආණ්ඩුකාරවරයාව පත්කරනු ලබන්නේ රටේ ජනාධිපතිවරයා විසින්. මොහුගේ නිල කාලය නිල වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ අවුරුදු 5ක් විදිහට. මේ පළාත් ආණ්ඩුකාරවරයෙකුගේ මූලික කාරණා කිහිපයක් මම සාකච්ඡා කරනු ලැබුවේ. ඊළඟට මේ ආණ්ඩුකාරවරයාට හිමි බලතල තියෙනවා. ආණ්ඩුකාරවරයා සතු බලතල ලෙස පළාත් සභාව කැඳවීම, වාර අවසන් කිරීම, විසිරුවා හැරීම පෙන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම පළාත් සභාව ඇමතීම හා සංදේශ යැවීමත්, ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීමත් මෙන්න මේ ආණ්ඩුකාරවරයාට පැවරුණු කාර්යභාරයක් විදිහට සඳහන් වෙනවා. හැබැයි මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයා පත් කිරීම තබ තමන්ගේ අභිමතයට අනුවම පත් කිරීමට බෑ. ඒකෙහි විවස්ථානුගත ක්‍රමවේදයන් තියෙනවා. ඊට අවනතව කටයුතු කිරීමට සිද්ධ වෙනවා. මීළඟට අපි බලමු පළාත් සභාවක අමාත්‍ය මණ්ඩලය පිළිබඳව. පළාත් සභාවක දකින්න ලැබෙන ප්‍රධාන අමාත්‍යවරු සංඛ්‍යාව 5 දෙනයි. ඒ අතරින් ප්‍රධාන ඇමතිවරයා සහ තවත් සෙසු ඇමතිවරු 4 දෙනෙක් තමයි සිටින්නේ. සෑම පළාතකම මොන ආකාරයක සභික සංඛ්‍යාවේ වෙනස්කම් තිබුණත්, සම්පත්වල මොනතරම් ලක්ෂණ තිබුණත්, 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට සෑම පළාත් සභාවකම ප්‍රධාන ඇමතිවරයා ඇතුළු තවත් ඇමතිවරු 4 දෙනෙක් තමයි දකින්න ලැබෙන්නේ. මේ ප්‍රධාන අමාත්‍යවරයා පත්කම් ලබන්නේ ආණ්ඩුකාරවරයා විසින්. අනතුරුව සෙසු ඇමතිවරු සිව් දෙනා පත්කනු ලබන්නේ මහ ඇමතිගේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයා විසින්. ඊළඟට අපි අවධානය යොමු කරමු අමාත්‍ය මණ්ඩලයේ බලතල හා කාර්යයන් පිළිබඳව. පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දීම, පළාතේ අයවැය ලේඛනය සැකසීම, පළාතේ ආර්ථික සංවර්ධනය හා පරිපාලන සැලසුම් සකස් කිරීම මෙන්න මේ පළාත් මට්ටමේ අමාත්‍ය මණ්ඩලයට පැවරුණු බලතල හා කාර්යයන් විදිහට දක්වන්නට පුළුවන්. මේ පළාත් සභාවක සතු නිල කාලය වසර 5යි, මේ සඳහා නියෝජිතයෝ මහජන ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන්නේ එතකොට වසර පහක නිල කාලය සඳහා තෝරාපත් කරගන්න ලබන නිල සැබික් සංඛ්‍යාව පළාත් සභාවක බලතල බෙදෑදී ආකාරය හඳුනා ගැනීමේදී ප්‍රධාන ලැයිස්තු තුනක් දකින්නට ලැබෙනවා. පළවන ලැයිස්තුව පළාත් සභා ලැයිස්තුව. මෙහි ප්‍රධාන බලතල හා කාර්යයන් 37කුත්. දෙවන ලැයිස්තුව සංවෘත ලැයිස්තුව. මෙහි ප්‍රධාන කරුණු 17කුත් දක්නට ලැබෙනවා. මෙන්න මේ සංවෘත ලැයිස්තුවට ඉතාම වැදගත් කාරණා විදිහට විදේශ කටයුතු, මූල්‍ය ප්‍රතිපත්ති වලට අදාළ කටයුතු, ආගමන හා විගමන කටයුතු අයිති වෙනවා. එතකොට මේ සංවෘත ලැයිස්තුවේ බලතල භුක්ති විඳිනු ලබන්නේ මධ්‍යම ආණ්ඩුව මගින්. තුන්වන ලැයිස්තුව සමගාමී ලැයිස්තුව. සමගාමී ලැයිස්තුවේ යටතේ සැලසුම් සකස් කිරීම, ජාතික නිවාස හා ඉදිකිරීම් කටයුතු, සමාජ සේවා සහ පුනරුත්ථාපන කටයුතු, කුසිකර්ම හා ගොවිජන සේවා කටයුතු, මෙන්න මේ කටයුතු කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාව යන ආයතනයට පැවරී තියෙනවා. මේ දෙගොල්ලම සතු බලතල ලේඛන විදිහට තුන්වන ලැයිස්තුව නැත්නම් සමගාමී ලැයිස්තුව පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ බලය බෙදහැරීම සඳහා ගොඩනගා ඇති තවත් පාලන ආයතන වර්ගයක තමයි පළාත් පාලන ආයතන. මේ පළාත් පාලන ආයතනවල විදිහට මහනගර සභාව, නගර සභාව සහ ප්‍රාදේශීය සභාව පෙන්වා දෙන්නට පුළුවන්. මෙන්න මේ මහනගර සභාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ නගරාධිපති. නගරාධිපති යටතේ උපනගරාධිපතිවරයෙක් දක්ින ලැබෙනවා. ඒ වගේම නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ සභාපතිවරයා. සභාපතිවරයා ළඟ උපසභාපතිවරයා කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා. එතකොට මේ ආකාරයට අපි ඉතා සරලව සාකච්ඡා කරමු ලැබුවේ ශ්‍රී ලංකාවේ බලය බෙද ඇති ආකාරය කොයි ආකාරයකද කියන කාරණය. දරුවනි, මේ අපේ පාඩම් ඒකකය තුළ තවත් ලෝකේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ රාජ්‍යයන් දෙක ආනුක්‍රමයන්හි ඒ රටවල්වල ව්‍යුහාත්මක වෙනස්කම් කීපයක් හඳුනා ගන්නට තිබෙනවා. ඒ අනුව ඉතාමත්ම සරල සහ කරුණු කිහිපයක් විතරක් හඳුනා ගනිමු. මුලින්ම ඇමරිකා එක්සත් ජනපදය. මේ ඇමරිකා එක්සත් ජනපදය සංධීය රාජ්‍යයක් විදිහට තමයි බිහි වෙන්නේ. මෙහෙම බිහිවීම සඳහා බලපෑ හේතු කාරණා කීපයක් තියෙනවා. ආරම්භයේදී අපිට දකින්න ලැබෙනේ ස්වාධීන පාලන ඒකක වශයෙන් ජනපද 13ක් ඇමරිකා එක්සත් ජනපදයේ. පසුව ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම, ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම කියන මෙන්න මේ හේතු කාරණා පාදක කරගෙන මේ ජනපද 13 එකට එක්සත් වෙමින් රාජ්‍යයන් බිහි කරගන්න ලැබුවා. අපි මෙන්න මේ රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයේ විදිහට හඳුනා දෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්තු වර්ෂ 1787 දී ඇමරිකානු ආණුකම ව්‍යවස්ථාව සම්පාදනය කරලා මධ්‍යම ආණ්ඩුව සතු බලතල මේ දක්වලා ඉතිරි සියලුම බලතල ප්‍රාන්ත ආණ්ඩුවේද පවරලා දීමක් තමයි ඇමරිකාවේ දක්නට ලැබෙන්නේ. නමුත් වර්තමානයේ වෙනකොට ප්‍රාන්ත රාජ්‍ය 13කින් ආරම්භ කරපු ඇමරිකාව තුළ ප්‍රාන්ත රාජ්‍ය 50ක් දක්නට ලැබෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රමයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් මේකේ දක්නට ලැබෙන්නේ විධායකයේ ජනාධිපතිවරයෙකුගෙන් ව්‍යවස්ථාදායකය හඳුන්වන්නේ අපි කොංග්‍රස් මණ්ඩලය කියන නමින්. මේ කොංග්‍රස් මණ්ඩලය ද්විමාණ්ඩලිකයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය විදිහට ප්‍රධාන මණ්ඩල දෙකක් දකින්න ලැබෙනවා. මේ අධිකරණ පද්ධතිය ෆෙඩරල් අධිකරණ පද්ධතියක් තමයි දකින්න ලැබෙන්නේ. මේ ඉතාමත්ම සියුම් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍යයේ දකින්න ලැබෙන ආණ්ඩුවකම ව්‍යවස්ථාවේ ලක්ෂණ කීපයක් අපි සාකච්ඡා කරගෙන ආවේ. ඇමරිකානු ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල විදිහට මූල්‍ය කටයුතු, බදු පැනවීම හා ඉක්රැස් කිරීම, ජාතික ආරක්ෂාව සැලසීම හා ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම වැනි කාරණා වැදගත් කාරණා විදිහට මධ්‍යම ආණ්ඩුවේ තුල සඳහන් වෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රාජ්‍යයන් හිමි බලතල විදිහට අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ඉදිකිරීම, පළාත් පාලනය හා මහා මාර්ග වැනි කටයුතු ප්‍රාන්ත රාජ්‍යයන්ට තමයි පැවරලා තියෙන්නේ. වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීමක් දකින්න ලැබෙනවා. මේකට විශේෂයෙන්ම හේතු වෙලා තියෙන්නේ සමාජ දේශපාලන ආර්ථික ගැටලු වලට සවල සංකීර්ණ ස්වභාවයයි. ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කාලය තුළ අන්තර්ජාතික ක්ෂේත්‍රය තුළ ඇති වුණු බල අරගලයයි. ඒ වගේම මූල්‍යමය වශයෙන් මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීම මෙන්න මේ කාරණා පදනම් කරගෙන ඇමරිකානු ආණ්ඩුකම ව්‍යවස්ථාවේ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීමක් දකින්න ලැබෙනවා. එහෙමනම් දරුවනි, ඉතාමත්ම සරල විදිහට කරුණු කීපයක් විතරක් ඇමරිකානු ආණ්ඩුකම ව්‍යවස්ථාව තුළ වැදගත්ම කාරණා කීපේ විතරක් සිහිපත් කරමින් මම කැමැති ස්විට්සර්ලන්ත ආණ්ඩුකමේ පිළිබඳව අවධානය යොමු කරන්න. ස්විට්සර්ලන්තය කියලා කියන්නේ වර්ග කිලෝමීටර් 41,300 තරම් ප්‍රමාණයකින් යුක්ත රාජ්‍යය. මේ ස්විට්සර්ලන්තය තුල ජර්මන්, ෆ්‍රාන්ස්, ඉතාලි හා රොමාන්ස් යන භාෂා තමයි නිල භාෂා විදිහට සලකන්නේ. භාෂා කීපයකින් යුක්ත රාජ්‍යයක්. ඒ වගේම ස්විට්සර්ලන්තය සංධීය රාජ්‍යයක් විදිහට බිහි කරගන්න බලපාපු ප්‍රධාන හේතු කාරණා කීපයක් තියෙනවා. ෆ්‍රාන්සය, ඉතාලිය, ජර්මනිය හා ඕස්ට්‍රියාව යන රටවල් හතරටම මැදිලා පිහිටීම නිසා ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වුණා. මේ නිසා ස්විට්සර්ලන්තයට සිද්ධ වෙන සංධීය රාජ්‍යයක් විදිහට බිහි වෙන්න භූගෝලීය විෂමතා ප්‍රබල විදිහට බලපානවා. ඒ වගේම ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමේ අපහසුතාවය මේ සාධක වැදගත් වෙන්නේ ස්විට්සර්ලන්තයේ සංධීය රාජ්‍යයක් විදිහට බිහි වෙන්න. වාර්ගික භාෂා හා ආගමික විවිධත්වය තුළ සාර්ථක විසඳුම් ලබාගෙන නිමිට අවශ්‍ය කාරණා පදනම් කොටගෙන ස්විට්සර්ලන්තයේ සංධීය රාජ්‍යයක් විදිහට බිහි කරගන්න බලපාන හේතු අපිට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. දරුවනේ, මෙන්න මේ ආකාරයට ස්විට්සර්ලන්තය පිළිබඳව ඉතාමත්ම දළ හැඳින්වීමක්. නමුත් මේ පාඩමෙහි ස්විට්සර්ලන්තය පිළිබඳව තවත් කරුණු කීපයක් ඉදිරියට සාකච්ඡා කරන්නට තියෙනවා. ස්විට්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල, ස්විට්සර්ලන්තයේ කැන්ඩන් සතු බලතල පිළිබඳවත් දළ අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ වගේම ස්විට්සර්ලන්තයේ සංධීය රාජ්‍යයක් විදිහට සුවිශේෂී වෙලා තියෙනවා. එහෙමනම් ස්විට්සර්ලන්තය සංධීය රාජ්‍යයක් විදිහට කොහොමද සුවිශේෂී වුණේ කියන කාරණා පිළිබඳව ඔබ විසින් කරුණු කාරණා ඒක රාශී කරගන්නට පුළුවන්. ඔබේ 10 ශ්‍රේණියේ පොතේ ඉතාම සාරාංශ විදිහට මේ කරුණු සඳහන් වෙලා තියෙනවා. ආදරණීය දරුවනි, හෝරාවකට ආසන්න කාලයක් ඔබ සමග මම මෙම පාඩම් ඒකකයේදී ඔබ සමග රැඳී හිටියා. ඉතින් අපි 2021 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දුවල දරුවා පුතාල වෙනුවෙන් මෙම විෂය විභාග ප්‍රශ්න පත්‍රය සඳහා නියමිත පාඩම් ඒකක 10ක් තියෙනවා. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ පාඩම් ඒකක 5ක් සහ 11 ශ්‍රේණියේ පාඩම් ඒකක 5ක්. මේ පාඩම් 10ම ගුවන් විදුලිය හරහා ඔබ වෙත ගෙනීමට කටයුතු කරනවා. එනිසා පුරවැසි අධ්‍යාපන විෂය පිළිබඳව ඔබ විශේෂයෙන් අවධානය යොමු කරලා මේ වැඩසටහන් තුල රැඳී හිටියොත් මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය තුළ උනත් ඔබට පාඩම් අතපසු වීම සිදු කරගන්නේ නැතුව ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට මේක මහඟු පිටිපහලක් වෙනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබට ජයග්‍රාහී දවසකට සුබ පැතුම් එක්කමින් අද මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ පොරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ මහියංගණය කුරුවිතැන්න මහාවිද්‍යාලයේ පියතිස්ස ගුරුපියාණන්.
ඌවේ කුරුකෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඊළඟට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.